SBS Radio.
අපි දැන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාව තුළ මේ වන විට වාර්තාවන තවත් උණුසුම් මාතෘකාවක් පිළිබඳව. මේ කාරණාව පිළිබඳව පසුගිය සති දෙක ඇතුළත විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ මෙන්ම ශ්‍රී ලංකාවෙන් පිටත වාසය කරන ශ්‍රී ලාංකිකයන් දැඩි උනන්දුවක් දක්වන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ තමයි වන්දේ කරන සැත්කම් පිළිබඳව, ඒ වගේම සිසේරියන් සැත්කම් පිළිබඳව මහත් ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති ගණනාවක් වාර්තාවනට පටන් ගන්න තිබෙනවා. තවමත් ඒ ප්‍රවෘත්ති වාර්තාවෙන් පවතිනවා. ඒ නිසාම මේ පිළිබඳව තියෙන දුරුමත සහ මේ පිළිබඳව තියෙන නිවැරදි කාරණා මොනවද කියලා අනාවරණය කරගන්නට අපි SBS සිංහල වැඩසටහනින් හිතුවා. ඒ සම්බන්ධයෙන් කතා බහ කරන්නට තමයි අපි සූදානම් වෙන්නේ. මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගන්නවා මේ මොහොතේදී වික්ටෝරියා ප්‍රාන්තයේ බැලරාට් මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඉරුක කුමාරගේ මහතාව. අයබන් සුබෝදාසනක් වෛද්‍යතුමනි.
අයබන් මදර සුබෝදාසනක්. බොහොමත්ම ස්තුතියි මට ආරාධනා කරාට මේ වගේ කාලීන මාතෘකාවක් සාකච්ඡා කරන්න.
හොඳයි වෛද්‍යතුමනි, අපි මේ සාකච්ඡාවට මූලික ප්‍රවේශයක් විදිහට කතා බහ කරමු. මේ මොකක්ද ඇත්තටම මේ කාන්තාවන් වඳභාවයට පත් කරනවා කියන්නේ?
මදුර මම බොහොම කැමති ඔය මේ වඳභාවයට පත් කරනවා කියලා මම මේක අහපු එක ගැන. මම පෞද්ගලිකව මේ වඳභාවයට පත් කරනවා කියන යෙදුමට එච්චර මගේ මනාපයක් නැහැ. මොකද ඒකෙන් ගම්ම්‍ය වෙනවා මේ බලහත්කාරයෙන් කරන මොකක් හරි ක්‍රියාවක් වගේ. මම කැමති වන්දය කරන සත්කම කියලා මේ යෙදුම යොදන්න එකට. මොකද මේක ඇත්තටම කියනවා නම් මේක සත්කමක්. මම කෙටියෙන් කියනවා නම් උපත් පාලන ක්‍රමවේද ගොඩක් තියෙනවා. කෙනෙක්ට ගර්භිණී නොවී ඉන්න පාලන ක්‍රමයක් අවශ්‍ය නම්, ඒ උපත් පාලන ක්‍රමයක් ඕන නම්, తాවකාලික උපත් පාලන ක්‍රම අපි දන්නා ක්‍රම ගොඩක් තියෙනවා. ඒවා තමයි ඔය උපත් පාලන කොපු, උපත් පාලන පෙති, මාස 3කට සැරයක් එන්නත් කරන්න පුළුවන් උපත් පාලන හෝමෝන් එන්නතක්. ඊට අමතරව හමයට තැන්පත් කරන අපි කියන එක සබ්ඩර්මල් කන්ට්‍රසෙප්ටිව් රොඩ් කියලා, ඉම්ප්ලාන්ට් එකක් කියලා කියනවා. ඒ කියන්නේ ඉම්ප්ලනෝන් කියලා කියනවා. ඉස්සර මම මතකයි ලංකාවේදී දවසට තිබුණා නෝ ප්ලාන්ට් කියලා. ඒකත් අවුරුදු 3ක් තිස්සේ හමයට තියන්න පුළුවන් පොඩි කූරක් වගේ එකක්, හෝමෝන් කූරක්. ඒකෙනුත් පුළුවන් උපත් පාලනය කරන්න. ඊට අමතරව තියෙනවා උපත් පාලන දඟර, ඒ කියන්නේ ඉන්ට්‍රායුටරයින් කන්ට්‍රසෙප්ටිව් devices කියලා, IUDs කියලා කියනවා. ඔය සමහරවල් තියෙන මෙහෙ කට්ටිය දන්නවා මම හිතන ඕස්ට්‍රේලියාවේ මයිරීනා කියලා තියෙනවා. අවුරුදු 5ක් විතර එක ගර්භාෂය ඇතුළේ තියෙන්න පුළුවනි. තවත් ඔය තඹ කපා කයිල් තඹ දඟර තියෙනවා. ඒවත් අවුරුදු 12ක් වෙනකන් උනත් ගර්භාෂය ඇතුළේ තියෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම කරන්නේ උපත් පාලනය කරන එක. නමුත් මේ ක්‍රමවේද හැම එකක්ම ඒ ක්‍රමවේදය අයින් ඉවත් කරාට පස්සේ ආපෝසරයක් දරු පිළිසඳ ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් වන්දය කරන සත්කම කියන්නේ ස්ථිර උපත් පාලන ක්‍රමයක්. ඒකෙන් ඒකෙදි කරන්නේ මේ ෆැලෝපියනාලේ, මතක ෆැලෝපියන් ටියුබ්ස් කියන ඒවා අවහිර කිරීම. මම පොඩ්ඩක් කෙටියෙන් මට විස්තර කළොත් මොකද්ද මේ ෆැලෝපියනාලේ කියන්නේ කියලා. ගර්භාෂයේ තමයි දරු ගැබ එහෙම නැත්නම් කලලය හැදෙන්නේ. නමුත් මුලින්ම කලලයක් හැදෙන්න පිරිමියාගේ ශුක්‍රාණුවයි ගැහණු කෙනාගේ ඩිම්බයයි එකට එකතු වෙන්න ඕනේ. ඩිම්බය එන්නේ ඩිම්බ කෝෂවලින්. ඩිම්බ කෝෂයේ තියෙන්නේ ගර්භාෂයේ දෙපැත්තට අපිට පසුපසරවන්නට. ඉතින් ඩිම්බ කෝෂයෙන් එළියට එන ඩිම්බයක් ඒ අල්වාගෙන එය රැකගෙන එය ගර්භාෂය වෙතට යොමු කරන්නේ ඒ ෆැලෝපිය නාලය. ඒ නාලය දිගේ තමයි ඒ ඩිම්බය එන්නේ. ඒ යන අතරේ පිරිමියාගේ ශුක්‍රාණුවකුත් ගර්භාෂය තුලින් ඇවිත් ෆැලෝපිය නාලේ ඇතුල් පැත්තෙන් ඇතුල් වෙලා මේ ෆැලෝපිය නාලේ ඇතුළේදී තමයි මේ ශුක්‍රාණුව සහ ඩිම්බය එකතු වෙලා කලලයක් හැදෙන්නේ. ඒ කලලේ තමයි ඊට පස්සේ ඒ නාලය දිගේ ආපහු ගර්භාෂය පැත්තට ඇවිල්ලා ගර්භාෂය ඇතුළේදී දරු ගබක් විදිහට මෝරන්නේ. ඉතින් ෆැලෝපිය නාලය අවහිර කරොත් ඩිම්බයට මේ පැත්තට එන්නවත් ශුක්‍රාණුවට අනිත් පැත්තට යන්නවත් හැකියාවක් නැහැ අර අවහිරතාවයේ හරහා. ඉතින් ඒ විදිහට කලලයක් හැදෙන්නේ නැහැ, ඒ විදිහට දරු ගැබක් හැදෙන්නේ නැහැ. ඒ ෆැලෝපිය නාලය අවහිර කරන විදි ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ අපි කරනවා LRT සත්කම කියලා කියන්නේ. ගොඩක් අය දන්නවා LRT කිව්වම. ඒකෙන් කියන්නේ ligation and resection of tubes කියලා. ඒ කියන්නේ ෆැලෝපිය නාලය ගැට ගහලා කපලවෙන් කරන එක. ඒක සත්කමක්. ඊට අමතරව salpingectomy කියලා. ඒ කියන්නේ නාලය සම්පූර්ණයෙන්ම කපල සිරුරෙන් ඉවත් කරන්නත් පුළුවන්. ගැට ගහන්නත් මුළු නාලයම කපලා අයින් කරන්නත් පුළුවන්. ඊට අමතරව පොඩි clips එහෙම නැත්නම් rings. ඒ කියන්නේ පොඩි හරියට අපි රෙදි වලලා මේ හුලඟ යන ගැට ගහන පෙක්ස් තියෙන්නේ. අන්න ඒ වගේ ක්ලිප් එකක් ෆැලෝපිය නාලයට තියලා තද කරලා ඒක ස්ථිරවම ඒ ක්ලිප් එක ගැතුන තිබ්බොත් ඒකිනුත් ෆැලෝපිය නාලය අවහිර වෙන්න පුළුවනි. ඒ වගේ තමයි උපත් පාලන ක්‍රම. ඒතකොට ෆැලෝපිය නාලය අවහිර කරන මේ සත්කම් වලට තමයි අපි කියන්නේ වන්දය කරන සත්කම් කියලා.
ඔව්, දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් දැන් මේ වන්දය කරන සත්කමක් සිදු කිරීමට වෛද්‍යවරයෙකුට නීත්‍යානුකූල අයිතියක් තිබෙනවද කියලා. මේ පිළිබඳව පැහැදිලි කරොත්.
ඔව්, මේ වන්දය කරන සත්කම් ලෝකේ බොහෝ රටවල් ලංකාවත් ඇතුළුව නීත්‍යානුකූලයි. ඒක නීත්‍යානුකූලව කරන සත්කම. ඉතින් මේක බොහෝ විට මේ වද්ද කරන සත්කම කරන්නයි කියලා වෛද්‍යවරයාගෙන් ඉල්ලීම එන්නේ කාන්තාවගේ පැත්තෙන්. සමහරවල් තමන් දරුවන් 3-4 දෙනෙක් හදන්න කලින් ආසාව තිබුණා නම් ඒ දරුවන් 3-4 හැදුනාට පස්සේ කාන්තාව ගොඩක් වෙලාවට ඉල්ලීමක් කරනවා මට නිත්‍ය උපත් පාලන ක්‍රමයක් විදිහට මගේ මට වන්දය කරන සත්කම කරන්න කියලා. ඉතින් ගොඩක් වෙලාවට රෝගියාගේ පැත්තෙන් තමයි මේක එන්නේ. ඊට අමතරව අපි හිතමු කාන්තාවක් අපි කියමු දරුවන් දෙතුන් දෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන් නැතුවා වෙන්න පුළුවන්. නමුත් මේ කාන්තාව ගැප් ගත්තොත් ඒ කාන්තාවගේ ජීවිතේ ලොකු අවදානමක් තියෙනවා නම් මේ ගැප් ගැනීමෙන්. ඒතර වෛද්‍යවරයෙකුට පුළුවන් ඒ කාන්තාවට කියන්න මෙහෙමයි, ඔයා ගැප් ගත්තොත් ඔයාගේ ජීවිතේ ලොකු අවදානමක්. ඒක නිසා ඔයා මෙතනින් එහාට දරු පිළිසඳීම ගැනීමක් නොවුණා නම් හොඳයි. ඒක නිසා අපි එහෙම නොවෙනවා කියලා තහවුරු කරගන්න අපි නිත්‍ය උපත් පාලන ක්‍රමයක් විදිහට මේ වන්දේ කරන සත්කම කරන්න පුළුවන් කියලා වෛද්‍යවරයාගේ පැත්තෙන් උපදෙසක් එන්නත් පුළුවනි. එහෙම වෛද්‍යවරයාගේ උපදෙස් මත හෝ නැත්නම් කාන්තාවගේ ඉල්ලීම පරිදි හෝ මෙහෙම වන්දේ කරන සත්කමකට කාන්තාව කැමැත්ත පළ කරා නම් අවසරය දුන්නා නම් වෛද්‍යවරයාට, ඒතර වෛද්‍යවරයාට මේක කරන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි කාන්තාව කාන්තාව සිසේරියන් සත්කමක් කරලා මේ ළමයා දරුවාව බිහි කරන්න සිසේරියන් සත්කමක් කරන අවස්ථාවේදීම ඒ ෆැලෝපිනාලව ඒ ආවේරතා කරන ඒ වන්දේ කරන සත්කම කරන්න පුළුවන් වෛද්‍යවරයාට. ඊට අමතරව කාන්තාවක් ගර්භණී නොවන කාලයක වුණත් උදරයේ පොඩි කැපුමක් යොදලා පොඩි කුඩා සාධන කර්මයක් කරලා එල්ආර්ටී සත්කම කරන්න පුළුවන්. ඊට අමතරව ලැපරොස්කෝපි එහෙම නැත්නම් කීහෝල් සර්ජරි කියලා කියන්නේ ඒ කියන්නේ උදරයේ කුඩා කැපුම් දෙක තුනක් යොදලා ඒ කැමරාවක් උදරයට දාලා ඒ තුලින් උනත් කරන්න පුළුවනි.
පසුගිය සති දෙක තුල අපිට ශ්‍රී ලංකාවෙන් අසන්නට ලැබුණු ප්‍රවෘත්තිත් එක්ක විශේෂයෙන්ම කනවැකෙන කාරණාවක් තමයි මේ සිසේරියම් සත්කමක් කරන අතරතුරේදී තමයි මේ වන්දේ කරන සත්කම් වලට භාජනය වෙලා තින්නේ කියන කාරණාව. මම ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි, ඇත්තරම මේ සිසේරියන් සත්කමක් සිදු කරන විට මේ විදිහට මේ කාන්තාවක් වඳභාවයට පත් කිරීමට යම් ඉඩක් තිබෙනවද?
මම එහෙම කියනවා, මම ලංකාවේ සමස්තයක් විදිහට ලංකාවේ වෛද්‍යවරුන් ගැන එහෙම නැත්නම් විශේෂයෙන්ම ශල්‍ය වෛද්‍යවරුන් ඕනම ක්ෂේත්‍රයක ඉන්න ශල්‍ය වෛද්‍යවරුන් ලංකාවේ ගැන මට තියෙන ඉතාම ලොකු ගෞරවයක් සහ පැහැදීමක්. මොකද මම ලංකාවේ වැඩ කරපු වෛද්‍යවරයෙක් විදිහට ඒ ශල්‍යාගාරවල බොහෝ විට ඉතාමත් අඩු ශල්‍යාගාර පහසුකම් යටතේ අපේ ලංකාව බැලුවොත් ජනගහනය බැලුවොත් එහෙම රෝගීන් සහ වෛද්‍යවරුන් අතර අනුපාතය ගත්තොත් එහෙම ඉතාම කාර්යබහුල තත්ත්වයක් ඇති තමයි මේ ශල්‍ය වෛද්‍යවරු වැඩ කරන්නේ. ඉතින් මේ ඔවුන් ඉටු කරන සේවය ඉතාම ප්‍රශංසනීයයි. මගේ පැත්තෙන් ගත්තොත් මම ලංකාවේ වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරා, මම ශල්‍ය කර්ම කරා, මම සිසේරියන් සත්කම් ගොඩක් කරා ලංකාවේදී. නමුත් මම දැනට දශක දෙකකට ආසන්න කාලයක් මම යුරෝපයේ සහ ඔස්ට්‍රේලියාවේ ප්‍රසවහානාරි වෛද්‍ය ශාස්ත්‍රයේ විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට සේවය සපයන කෙනෙක් හැටියට මම හිතනවා මගේ වෘත්තීය ක්‍රමවේදය, මගේ මේ යුරෝපයේ සහ ඔස්ට්‍රේලියාවේ මගේ වෘත්තීය ක්‍රමවේදය හෝ ශල්‍ය කර්ම ක්‍රමවේදය කෙලින්ම ලංකාවට ආදේශ කිරීම මම හිතනවා ලංකාවේ ඒ වෛද්‍යවරුන්ට හා ක්ෂේත්‍රයට කරන අසාධාරණයක් විදිහට මම දකින්නේ. නමුත් මට ඔබට කියන්න පුළුවනේ ඔස්ට්‍රේලියාවේ එහෙම නැත්නම් යුරෝපයේ ශල්‍යාගාරයක මම ශල්‍ය කර්මයක් කරන විට ඒ ඇති පරිසරය ගැන. දැන් මම අපි කියමු මම සිසේරියන් සත්කමක් කරනවා කියලා. ඒතර සිසේරියන් සත්කම් කරන්නේ සත්කම් කරන ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා මම නම් මගේ සහායයට මගේ සහාය වෛද්‍යවරයෙක් ඉන්නවා. බොහෝ විට ඒ සහාය වෛද්‍යවරයා Tamanට තනියම උනත් මේ සිසේරියන් සත්කම කරන්න හැකියාව තියෙන සහාය වෛද්‍යවරයෙක්. එහෙම නැතත් ඒ සහාය වෛද්‍යවරයා මේ සිසේරියන් සත්කමේ මේ මුල ඉඳන් අගට මේ හැම පියවරක්ම ගැන හොඳ දැනීමක් තියෙන කෙනෙක්. ඒකින්ද හොඳට සහායක් දෙන්න පුළුවනි. ඊට අමතරව තුන්වෙනි ඒ සත්කමට කියන්නේ ඍජුවම සම්බන්ධ වෙන තුන්වෙනි තමයි ඒ සහායක ශල්‍යාගාර කියන්නේ හෙදියක් හෝ හෙදවරෙක්. ඉතින් ඒ ශල්‍යාගාර හෙදියයි අපේ ශල්‍ය කර්ම සහායකයයි සමග තමයි මගේ ශල්‍ය කර්මය කරන්නේ. එතකොට ඒ හැම පියවරකදීම දැන් මම ඉස්සර කිව්වා වගේ සිසේරියන් සත්කමක් කරද්දී උදරයේ කැපුම යොදලා අන්තිමට ඔය ඔක්කොම සත්කම කරලා ඉවරලා ආපස්සට උදරයේ මසා ඉවර කරනකම් ඒ හැම පියවර ගැනම අපි තුන්දෙනාම බොහොම දැනුවත්. ඉතින් ඒ හැම පියවරටම අවශ්‍ය කරන උපකරණ මැහුම් සියලු දේම මම ඒ ශල්‍යාගාර හේදියගෙන් ඉල්ලා ගත යුතුයි. ඒ අතරේ විටින් විට ගණනය කිරීමක් සිදු වෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ ඒක වැඩිපුරම කරන්නේ සුපරීක්ෂාකාරීව උපකරණ හෝ අපි හිතමු ගෝස් කැබැල්ලක් හෝ අපිට නැති නොවි උදරය තුළ අපිට අමතක වීමකින් දාලා එළියට එන්න තියෙන ඒ ඉඩ අහුරන්න තමයි ඒක කරන්නේ. නිතර ගණනය කිරීමක් කරනවා. ඒ කියන්නේ හැම අවස්ථා කීපයකදීම අපි දන්නවා දැන් මේ රෝගියාගේ උදරය ඇතුලේ කොපමණ අඩු ප්‍රමාණයක් කොපමණ ගෝස් ඒ වගේ ප්‍රමාණයක් තිබෙනවාද කියලා. ඒක නිතරම කරනවා. ඒ ඊට අමතරව එකක් ඊට අමතරව උපකරණ වැඩිපුර යොදාගෙන තව මොනවා හරි අමතර කාර්යයක් කරනවා නම් ඒක මම හිතනවා මේ මම කියන්නේ මගේ පරිසරය ගැන මෙහෙම ඒක අනික් මගේ සහාය වෛද්‍යවරයාටවත් ශල්‍යාගාර හෙදියටවත් නොදැනී හෝ එහෙම මට කරන්න තිබෙන හැකියාව බොහොම අඩුයි. මම මේ කතා කරන්නේ මගේ පරිසරය ගැන මේ ඔස්ට්‍රේලියාවේ හා යුරෝපයේ.
අපි කතා බහ කරමින් පසුවන්නේ වන්දේ කරන සත්කම් ඒ වගේම සිසේරියන් සත්කම් පිළිබඳව විශේෂයෙන්ම මේ දිනවල ශ්‍රී ලංකාවේ උණුසුම් මාතෘකා දෙකක් බවට මේ මාතෘකා පත් වෙලා තිබෙන නිසාවෙන්ම මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගෙන සිටින්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ බැලරාට් මූලික රෝහලේ ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍ය ඉරුක කුමාරගේ මහතාව වෛද්‍යතුමනි අපි පොඩ්ඩක් ඊළඟට තවත් ප්‍රායෝගික කාරණාවකට යමු දැන් යම් හේකින් තමන් නොදැනුවත් තමාට මේ වන්දේ කරන සත්කමක් සිදු කරලා තියෙනවද කියලා සැකයක් යම් කාන්තාවකට මතු වුණොත් එහෙම ඇය ඊට පස්සේ සිද්ධ කරන්නට ඕනේ මොන වගේ පරීක්ෂණද මොන වගේ පියවරද ඇය අනුගමනය කළ යුත්තේ ඊට පස්සේ
බොහොම හොඳ ප්‍රශ්නයක් මදුර මොකද ලංකාවේ මේ ඇතිලා තියෙන තත්ත්වයත් එක්ක මේ ප්‍රශ්නේ මම හිතනවා බොහොම වැදගත් කියලා මේ බොහොම ස්තුතියි ප්‍රශ්නේ අහුවට කවුරු හරි කෙනෙක්ට කවුරු හරි කාන්තාවකට හිතනවා නම් තමන් නොදැනවත්ව තමන්ගේ සිසේරියන් සත්කම අතරේදී වෛද්‍යවරයෙකු තමන් වන්දේ කරන සත්කමයකට භාජනය කරා තිබෙනවා නම් තමන් නොදැනවත්ව එහෙනම් එහෙම වෙලා තිබෙනවාද කියලා බලාගන්නට ක්‍රමවිධි දෙකක් තියෙනවා. ලංකාවේ තේ ක්‍රමවිධි දෙකම කරන්න පුළුවන්. පළවෙනි එක තමයි HSG, ඒ කියන්නේ හිස්ටරෝසල්පින්ගෝග්‍රම් කියලා. ඒකට කියන්නේ අපි ඒකට සිහි නැති කරන්න ඕන නැහැ. ඒක සත්කමක් නෙමෙයි. ඒක සාමාන්‍ය එක්ස්රේ කාමරයක් ඇතුළේදී කරන්න පුළුවනි. සාමාන්‍යයෙන් කරන්නේ යෝනි මාර්ගයේ පරීක්ෂාවකින් පස්සේ ඉතාම කුඩා නාලයක් ගැබ් ගැලට, ඒ කියන්නේ අපි කියන්නේ සර්වික්ස් එකට ගැබ් ගැල හරහා පොඩි නාලයක් ඇතුළු කරනවා. ඒ නාලය තුලින් වර්ණක දියරයක්, ඒ කියන්නේ ඩයි එකක්, වර්ණක දියරයක් ගර්භාෂයට ඇතුළු කරනවා. ඒ දියරේ ඊට පස්සේ ඒ ගර්භාෂයේ කුහරය පිරිලා ඊට පස්සේ ඒ පැලෝපියා නාල වලට ඒ වර්ණක දියරේ ඇතුල් වෙනවා. ඒ කියන්නේ නාලය අවහිරතාවයක් නැත්නම් නාලේ පැලෝපියා නාල දෙකේ අගිස්තෙන් ඒ දියරේ වැහෙනවා. එතකොට එක්ස්රේ කීපයක් ගත්තාම එකක් හෝ කීපයක් ගත්තාම එතකොට අපිට බලා ගන්නට පුළුවනි අර වර්ණක දියරය අපි පහලින් යෝනි මාර්ගය තුලින් ඇතුළට යොදපු වර්ණක දියරය පැලෝපියා නාල දෙකෙන්ම එළියට වැස් වෙනවාද කියලා. එහෙම වැස් වෙනවා කියන්නේ එහි අවහිරතාවයක් නැහැ කියන එක. දෙවෙනි විදිය තමයි කරන්න පුළුවන් කුඩා ශල්‍යකර්මයකින් පොඩි ශල්‍යකර්මයක් ඒතර ලැප්‍රොස්කොපික් සර්ජරි කී හෝල් සර්ජරි කියලා අපි කියන්නේ කුඩා කැපුම් දෙක තුනක් ඒ කියන්නේ එකක් මුලින්ම ලෝගියාගේ නාභියේ කුඩා කැපුමක් යොදලා එතනින් අපි කැමරාවක් උදරයට ඇතුල් කරනවා ඊට පස්සේ තව එක කැපුමක් හෝ කැපුම් දෙකක් පොඩි කැපුම් දෙකක් වගේ දාලා මේකට රෝගියා සිහි නැති කළ යුතුයි මේකට මේ ඇනස්තීසියා දෙන්න ඕනේ මේකට ඒතනදිත් අපි ඒ ඩයි එකක් අර වගේ වර්ණක දියරයක් ගර්භාෂයට ඇතුල් කරනවා පහලින් ඊට පස්සේ අර උදරය තුළ තියෙන කැමරාවෙන් අපිට බලා ගන්නට පුළුවනි අර වර්ණක දියර අපි ගොඩක් වෙලාවට නිල් පැහැති වර්ණක දියරයක් භාවිතා කරන්නේ. ඒ නිල් පැහැති දියරය අර වැලෝපියනාල් අගින් වැස් වෙනවාද කියලා බලපෑක්. ඒකම වැස් වෙනවා නම් ඒ කියන්නේ වැලෝපියනාලේ අවහිරතාවයක් නැහැ කියන එක. ඔය ක්‍රමවේද දෙකකින් ඕන කාන්තාවකට බලා ගන්නට පුළුවනි තමන්ගේ වැලෝපියනාල අවහිර වෙලාද නැද්ද කියලා. එහෙමත් නැත්නම් තමන් ඒ කියන්නේ සමන්ගේ සැකේ හැටියට වන්දේ කරන සත්කම්මට ලක් වෙලාදෝ නැද්ද කියලා කාරණය පැහැදිලි කරගන්න පුළුවන්. මම ඒ වෙලාවම තවත් විශේෂ දෙයක් කියන්නට ඕනේ. කාන්තාවකගේ වැලෝපියනාලේ අපි හිතමු මේ ක්‍රමවේද දෙකකින් තේරුණා කියලා වැලෝපියනාලේ යම්කිසි අවිරතාවයක් තියෙනවා කියලා. එතකොට මේ අවිරතාවය ඇති වුණේ තමන් නොදැනවත් වන්ද කරන සත්කමකට ලක්වීමෙන් දෝ කියලා තහවුරු කරගන්නට හැකියාවක් තියෙනවද කියලා මට කියන්නේ. මොකද තවත් තත්ත්ව තියෙනවා වැලෝපියනාල අවහිර වෙන රෝගී තත්ත්ව පවා තියෙනවා. ඉතින් එක තත්ත්වයක් තමයි ඔය අපි pelvic inflammatory disease කියලා. එහෙම නැත්නම් උදරයේ යටි උදරයේ ඇතිවන ආසාදන තත්ත්ව. සමහරවල් සමාජ රෝගවලින් එහෙමත් නොවන රෝගවලින් වෙන්න පුළුවන්. ආසාදන තත්ත්වයක් උදරයේ යටි උදරයේ ආසාදන තත්ත්වයක් ඇති වෙලා ඒ ආසාදනයේ හින්දා පැලෝපියනාල් බ්ලොක් වෙන්නත් පුළුවන්. ඒවා ඒ අවහිර වෙන්නත් පුළුවන්. එහෙම තත්ත්ව වෙන්න පුළුවන්. ඊට අමතරව තව තියෙනවා රෝගී තත්ත්ව endometriosis කියලා. මම හිතනවා බොහෝ දෙනා දැන් දන්නවා මේ දවස්වල endometriosis කියලා තියෙනවා රෝගී තත්ත්වයක්. ඒකට පුළුවන් පැලෝපියනාල් අවහිර කරන්න. ඊටත් අමතරව ශල්‍යකර්මයක් හෝ ශල්‍යකර්ම කීපයක් සිදු කරපු කාන්තාවකගේ ඒ ශල්‍යකර්ම තුවාල මං කියන්නේ උදරය ඇතුලේ තියෙන තුවාල සුවවීමේදී ඇතිවන කැලල් සමහර අයගේ කැලල් වැඩිපුර ඇති වෙනවා ඇතුලේ. ඒ කැලල් ඒ කියන්නේ ස්කාරින්ග් ස්කාර් ටිෂුස් ඒවා ඇඩිෂන්ස් කියලා කියනවා. ඒක සමහරවල් ඒ කියන්නේ එකිනෙකට අවයව එකිනෙකට ඇලෙන්න ගන්න පුළුවනි. ඒවා ඒ වගේ තත්ත්වයක් උඩ වුණත් වැලෝපිනාල බ්ලොක් වෙන්නට පුළුවනි. ඒ කියන්නේ අපි අර මම කලින් කියපු අර වර්ණක දිය යොදලා කරන පරීක්ෂණ දෙකේදී වැලෝපිනාල වල අවහිරතාවයක් තියෙනවා කියලා දැනගන්නට පුළුවන් මිසක ඒ අවහිරතාවයේ ආවේ මොන හේතුවකින්ද කියලා එකවරම කියන්නට බෑ. සමහරවිට කී හෝල් සර්ජරි කියලා ලැප්‍රොස්කොපික් සර්ජරි එකකදී බඩ ඇතුළ බලලා ගොඩක් වෙලාවට අපිට තව දත්ත මේ රැස් කරගන්න පුළුවනි. නමුත් එකෙල්ලේම කියන්නට බෑ. නමුත් නාලය අවහිර වෙලාද නැද්ද කියලා නම් දැනගන්නට පුළුවන්.
මම ඔබතුමාගෙන් අවසාන වශයෙන් දැනගන්නට කැමති ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ සිසේරියන් සත්කමක් සිදු කරන විට වෛද්‍යවරයා සහ අදාළ ගර්භණීය කාන්තාව අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්.
මම ඔබට කිව්වා වගේ මම දශක දෙකකට ආසන්න කාලයක් මම ලංකාවෙන් පිට තමයි මේ වෛද්‍ය සේවය සපයන්නේ. සිසේරියන් සත්කමක් හෝ වේවා වෙන ඕනෑම සත්කමක් හෝ වේවා රෝගියාගේ කැමැත්ත. අපි කියන්නේ ඉන්ෆෝම්ඩ් කන්සන්ට් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ලංකාවේ විදිහට මම කියන්න පුළුවන් මේක දැනුවත් කැමැත්ත හෝ දැනුවත් අවසර, රෝගියාගේ දැනුවත් අවසරය කියමු අපි. ඔව්, ඒ කියන්නේ රෝගියා අවසර දෙනවා, අවසර දෙන්නේ දැනුවත් වෙලා. ඒ කියන්නේ අපි ඒ රෝගියාව දැනුවත් කළ යුතුයි. මොකද්ද මේ ශල්‍ය කර්මය? ශල්‍ය කර්මය කිරීමෙන් ඔබට වෙන වාසිය මොකද්ද? ශල්‍ය කර්මය නොකර සිටියොත් ඔබට තියෙන අවදානම මොකද්ද? මේ ශල්‍ය කර්මය සිදු කරන අතරතුරේදී තව තව අවදානම් තත්ත්වයක් එන්න පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි මේ ඔපරේෂන් එක කරනකොට වෙන වෙන අවයව වලට ප්‍රශ්න එන්න පුළුවන්ද? ඒ හැම දෙයකින්ම අපි මේ කාන්තාව දැනුවත් කළ යුතුයි. එහෙම දැනුවත් කරාට පස්සේ ඒ කාන්තාව කියනවා නම් හරි, මම මේ ඔක්කොම මේ කරුණු ගැන මට වැටහීමක් තියෙනවා, මම කැමති මේ ශල්‍ය කර්මයට යන්න කියලා. අන්න ඒකට අපි කියනවා ඉන්ෆෝම්ඩ් කන්සෙන්ට් කියලා. එහෙම නැත්නම් දැනුවත්ව දෙන අවසරය කියලා. ඒක සිසේරියන් සත්කමටත් අදාළයි. දැන් සිසේරියන් සත්කමක් ගත්තොත් මම මගේ රෝගියෙක්ව සිසේරියන් සත්කමකට අවසරය ඉල්ලනවා නම් මගේ රෝගියෙක්ට, එතකොට මම ඒ රෝගියාට කියන්නට ඕනේ සිසේරියන් සත්කම ඔබට අවශ්‍ය ඇයි, මම ඇයි මේ වෛද්‍යවරයෙක් ඉදිරියට ඔබට සිසේරියන් සත්කමක් කරගන්න කියන්නේ. එතකොට එහෙම සිසේරියන් සත්කම නොකර ඔබ සාමාන්‍ය දරු උපතකට ගියොත් ඔබට හෝ ඔබේ දරුවාට එයින් ඇති අවදානම මොකද්ද කියලා මම ඒ රෝගියාට පැහැදිලි කර දෙන්න ඕනේ. ඊට අමතරව අපේ මේ රටවල් වල නම් අපි දෙනවා ඉන්ෆෝමේෂන් ලීෆ්ලස්, patient information leaflets, කියන්නේ තොරතුරු පත්‍රිකාවක්. ඒක ලෙඩාට දෙනවා. ඔබ ගෙදර ගිහිල්ලා මම දැන් මේ කියලා දුන්න එක තහවුරු වෙනවා මේ තියෙන පත්‍රිකාවෙන්. ඔබ ගෙදර ගිහිල්ලා මේක හොඳට කියවන්න. කියවලා ආපහු ඊළඟ දවසක මාව හම්බ වෙන්න ඇවිල්ලා එදාට තමයි අපි මේ අපි ඒ ලෙඩා අස්සන යොදන්නේ ඒ නීත්‍යානුකූල පත්‍රිකාවක. ඒ කන්සන්ට් ෆෝම් එකේ, ඒ අවසර පත්‍රිකාවේ දාන්නේ. ඒතකොට අපි මම බොහෝ වෙලාවට මම සහ මම දන්නවා මගේ ගොඩක් අනික සගයන් පුළුවන් නම් සහකරුවාවත්, ඒ කාන්තාවගේ සහකරුවාවත් මේ වෛද්‍ය සාකච්ඡාවට සහභාගී කරන්න උත්සාහ ගන්නවා. මොකද සිසේරියන් සත්කමත් එහෙම නැත්නම් වන්දේ කරන සත්කමත් මේ දෙකටම. නමුත් ඒක අත්‍යවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ රෝගියාගේ දැනුමැති අවසරය විතරයි. හදිසියේ අපි හිතමු මම රෝගියාට වෛද්‍යවරයෙක් විදිහට සිසේරියන් සත්කමක් කරගන්නට කියලා උපදෙස් දෙනවා. මොකද මේ සාමාන්‍ය දරූපතකදී ලොකු අවදානම් තත්ත්වයක් තියෙනවා නම් අපි හිතමු මේ රෝගියා කියනවා කියලා. මම ඔබගේ ඔබ මට කර දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි. මම ඔබ ගිහපු පත්‍රිකාවත් කියෙව්වා. නමුත් මම සිසේරියන් සත්කමට අකමැති, මම සාමාන්‍ය දරූපතකට යන්න පුළුවන්ද කියලා. එතකොට අපි ඒ ලෙඩාට තියෙන ඒ ස්වයං අයිතිය, අපි ඔටොනොමි කියලා කියන්නේ ස්වයං අයිතිය, අපි ගරු කරන්නට ඕනේ. එතකොට අපි කියන කමන්නේ ඔබට ඔබ සිසේරියන් එකක් අවශ්‍ය නැත්නම් අපි ඔබ එහෙනම් සාමාන්‍ය දරූපතකට යන්න, අපි දන්නවා මේක අවදානම් කියලා, අපි ඔබට සහාය වෙන්නම් මේ අවදානම පුළුවන් තරම් අඩු කරගන්න කියලා. ඒක තමයි සාමාන්‍ය වෙන විදිය, ක්‍රමවේදය. මම දන්නවා ලංකාවේ මේට අවුරුදු ගණනාවකට කලින් වුණත් මම වැඩ කරන වෙලාවෙදිත් අපි කන්සෙන්ට් එක ගත්තා. නමුත් මම හිතන්නේ මෙච්චර දුරකට ගියා කියලා. අපි ඇත්තටම ලෙඩාට කිව්වේ ඔබ මේ සිසේරියන් එක කරන්නට ඕනේ කියලා. ලෙඩා අස්වනක් ගැහුවා විතරයි. ඉතින් මම දන්නවා මම පහුගිය අවුරුදු දෙක තුනේදී ලංකාවේ සම්මන්ත්‍රණ වලට, වෛද්‍ය සම්මන්ත්‍රණ වලට ගිහම මගේ හේ හිටපු සගයන් හම්බුනාම මම ඒ ගැන ආයෙසර කන්සෙන්ටින් ගැන මම ඇහුවාමත් ඒගොල්ලෝ කිව්වා දැන් ඉස්සර නම් මම හිතනවා මේට අවුරුදු 20කට ඉත කලින් නම් ඒ ඔපරේෂන් එකේ නමවත් තිබුණ නැහැ. රෙඩා අස්සංකරේ මම ශල්‍ය කර්මයට කැමතියි කියන පොඩි පත්‍රිකාවක විතරයි අස්සංකරේ. ශල්‍ය කර්මය මොකද්ද කියලාවත් ඒක සඳහන් වුණේ නැහැ. නමුත් මම හිතනවා අපි ඊට වඩා ලංකාවේ ඊට වඩා ඉදිරියට ගිහිල්ලා තියෙනවා. දැන් රෙඩා ඇත්තරම සයින් කරනවා මම සිසේරියන් සත්කමට කැමතියි, එහෙම නැත්නම් මම එල්ආර්ටී සත්කමට කැමතියි කියලා රෝගියා අස්සම් කරනවා. ඒ වගේම මම දන්නවා ලංකාවේ ගොඩක්ම නාරි වේද විශේෂඥයෝ විශේෂයෙන්ම මේ වන්දේකරණ සත්කම් වලට අවසර ගැනීමේදී බොහෝ විට කාන්තාවගේ සහකරුවා ස්වාමි පුරුෂයාවත් ඒ සාකච්ඡාවට සහභාගී කරගන්නට බොහෝ උත්සාහ දරනවා කියලා මම දන්නවා.
හොඳයි, අපි කතා බහ කරමින් පසු මේ වන්දේකරණ සත්කම් සහ සිසේරියන් සත්කම් පිළිබඳව මන්ද මේ වන විට ශ්‍රී ලංකාවේ අතිශයම ආන්දෝලනාත්මක මාතෘකා දෙකක් බවට මේ මාතෘකා පත් වෙලා තියෙන නිසා මේ පිළිබඳව තියෙන දුරුමත මොනවද, මේ පිළිබඳව තියෙන නිවැරදි කාරණා මොනවද කියන කාරණාව තමයි අපි අවධානය යොමු කරේ මේ සාකච්ඡාවෙන්. මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගත්තේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බැලරාට් මූලික රෝහලේ ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍ය ඉරුක කුමාරගේ මහතාව. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමනි, ඔබතුමාට මේ අදහස් අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් මදුර, බොහොමත්ම ස්තුතියි මාව සාකච්ඡාවට සහභාගී කරවා ගත්තට. SBS Radio. SBS.com.au